නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සති ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයා ගන්නේ මග්ග සංයුත්තයේ, එහෙම නැත්නම් සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රයෙන්. මේ බ්‍රාහ්මණ සූත්‍රයට පදනම් වුණේ එක්තරා සිද්ධියක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. තේ අවස්ථාවේදී ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක් බොහොම අලංකාර අශ්වරථයකින් ඒ නගරය හරහා යනවා. එතකොට මේ අශ්වරථයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ රථය සඳහා යොදලා තියෙන සියලුම අශ්වයින් සුදු පාට අශ්වයින්. ඒ වගේම මේ අශ්වරථයේ වහලත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි, ආවරණය කරලා තියෙන අනිකුත් දේවලුත් සුදු පාටයි. ඒ තියා මේ අශ්වරථයේ ගමන් කරන සියලු දෙනාමත් සම්පූර්ණ සුදු පාට වස්ත්‍රයෙන් තමයි සැරසිලා ඉන්නේ. ඉතින් මේ රථය දකින ඒ නගරවාසීන් විශ්මය පල කරනවා. ඒ වගේම බොහොම ඉහළ ප්‍රසාදයක් පල කරනවා. මේක මහා පුදුමාකාර ආශ්චර්යයක්. මේකනම් දිව්‍ය රථයක් කියලා ඉතින් ඒ අය විශ්මය පල කරනවා. ඉතින් මේ සිද්ධිය දකිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතයෙන් පසුව සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ සුදුසු වෙලාවක් බලලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව සැල කරනවා. සැලකල්ලා පුංචි ඉල්ලීමක් කරනවා. පුළුවන්ද කියලා මේ බඳු දිව්‍ය රථයක්, බ්‍රහ්ම රථයක් මේ ධර්මය හා සම්බන්ධව ගලපලා දේශනා කරන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පුළුවන් කියලා දේශනා කරනවා. මේ දිව්‍ය රථය කියලා කියන්නේ බ්‍රහ්ම යානාවක් කියලා කියන්නේ, ඒ වගේම ධර්ම යානාවක් කියලා කියන්නේ මේ කෙලෙසුන් හා කරන සටනේ අනුත්තර සංග්‍රාම විජයක් කිරීම සඳහා භාවිතා කරන රථයක් කියලා කියන්නේ. මේ වෙන එකක් නෙමෙයි, ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය. එතකොට ආරෂ්ඨාංක මාර්ගයට දෙන එක්තරා වචනයක් නැත්නම් සමාන පදයක් තමයි කියලා කියනවා. මේ ධර්ම යානාව, බ්‍රහ්ම යානාව, දිව්‍ය යානාව, එහෙමත් නැත්නම් මේ සංග්‍රාමයේ ජය ගැනීම සඳහා යොදා ගන්න මේ යුද යානාව වශයෙන් පෙන්වන්නේ ආරෂ්ඨාංක මාර්ගය. ඉතින් අපි මේ වෙනකොට ආරෂ්ඨාංක මාර්ගයේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට කතා කරගෙන යනවා. ඉතින් මේ වෙනකොට අපි සම්මා දිට්ඨිය හා සම්බන්ධයෙන්, සම්මා සංකප්පය හා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවට අයත් වෙනවා. ඊළඟට අපි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ මාර්ගාංග තුන ගැනත් සාකච්ඡා කළා. ඒ මාර්ගාංග තුන සීල ශික්ෂාවට අයත් වෙනවා. ඊට පස්සේ දැන් අපිට තව ඉතරලා තියෙනවා සම්මා සති, සම්මා සමාධි කියලා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අංග තුනක් කතා කරන්න. ඒ අංග තුන අයත් වෙන්නේ සමාධි ශික්ෂාවට. එතකොට මේ මුළු ආරෂ්ඨාංක මාර්ගයේම ශික්ෂා තුනකට වෙන් කළා ධර්මයේ බෙදා දක්වනවා. මුලින්ම එනවා ප්‍රඥා ශික්ෂාව, ඊළඟට එනවා සීල ශික්ෂාව, අන්තිමට එනවා සමාධි ශික්ෂාව. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ එකක් එකක් අනුපිළිවෙලින් අනිවාර්යයෙන්ම වැඩි යුතුයි කියලා. මේවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා තියෙනවා. සීලය සමාධියට උදව් කරනවා, සමාධිය ප්‍රඥාවට උදව් කරනවා, ආයිත් ප්‍රඥාව සීලයට උදව් කරනවා, සීලය ප්‍රඥාවට උදව් කරනවා. මේ ආදී වශයෙන් ඔවුන් මේ ශික්ෂා තුන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එකක් වැඩෙනකොට අනිත් එකත් වැඩෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට මේ කතා කරන ආරෂ්ඨාංක මාර්ගයේ අද අපි පිවිසලා ඉන්නවා සම්මා සමාධි කියන, නැත්නම් සමාධි ශික්ෂාවේ එන දෙවෙනි අංගයට. ඒ තමයි සම්මා සති. ඒතර සම්මා සති කියලා කිව්වහම මේ පින්වතුන්ට මතක් වෙනවා ඇති අපි මේ වෙනකොටත් සතිපට්ඨාන සූත්‍රය මූලික කරගෙන දේශනා 18ක් පැවැත්තුවා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ පින්වතුන්ට අලුතෙන් එකතු වුණා නම් මේ ධර්ම දේශනා මාලාවත් එක්ක කවුරුන් හෝ ඒ අයට පුළුවන් ඒ සතිපට්ඨාන සූත්‍රයේ මූලික කරගෙන පැවැත්වපු දේශනා මාලාවට අහුන්කම් දෙන්න. ඉතින් අද මම ඒ නිසා සම්මා සතිය ගැන විස්තර කරද්දී බොහොම කෙටියෙන් තමයි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සම්මා සතිය විස්තර කරන භාග්‍යතුන් වහන්සේ ඇතරම මේ සූත්‍රයේදී මතක් කරන්නේ සම්මා සතිය යම්කිසි කෙනෙක් දියුණු කරනවා නම් බහුලීකృత කරනවා නම් ඒ තුලින් රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම ද්වේෂය විනයනය කරන්න ප්‍රහාණය කරන්න දුරු කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේමයි මෝහය දුරු කරන්න ක්ෂය කර හරින්න අවස්ථාවක් සැලසෙනවා. ඒතර මෙන්න මේ කාරණාව භාගතුන් වහන්සේ මතක් කරනවා. ඒ ඇවිල බ්‍රාහ්මණ සූත්‍රයේදී. ඊළඟට දැන් සම්මා සතියට පිවිසෙන්න කලින් අපි කවුරුත් අහලා පුරුදු ඒ 36 බෝධිපාක්ෂික ධර්ම ගැන කෙනෙක් අවධානය යොමු කරනවා නම් එතන මුලින්ම සඳහන් වෙනවා සතර සතිපට්ඨාන ධර්මයන්. එතනත් එතකොට හතර ආකාරව සතිය විස්තර කරනවා. ඊට පස්සේ සතර සම්‍යප්ප්‍රධාන, ඊළඟට සතර ඉද්ධිපාද, ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම වලට එනකොට එතෙන්දිත් ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සතිය විස්තර කරනවා. ඊළඟට පංච බල කොටසට එනකොට බල ධර්මයක් වශයෙන් සතිය විස්තර කරනවා. ඊළඟට එනවා සප්ත බොජ්ජංග ධර්ම. එතකොට බොජ්ජංග ධර්මයක් වශයෙන් සතිය විස්තර කරනවා. ඊළඟට සම්මා සති කියලා මෙන්න මේ කාරණාව විස්තර කරන්නේ අන්තිමට එන ආරෂ්ඨාංක මාර්ගයේදී. අපිට තේරෙනවා මේ සතියේ එක්තරා අන්දමක ක්‍රමානුකූල විකාශයක් තියෙනවා. ක්‍රමානුකූලව වැඩෙන ගතියක්, ක්‍රමානුකූලව අතුවිති විහිදිලා පැතිරෙන ගතියක්, විවිධ ක්ෂේත්‍රවල හොඳට තියුණු වෙන ගතියක්. එතකොට මේ සම්මා මේ සතියේ දක්නට ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් සම්මා සති කියන එක ගැන කතා කරද්දී ආරෂ්ඨාංග මාර්ගයට පිවිසෙනකොට නැවතත් බුදුරජාණන් වහන්සේ සම්මා සතිය වශයෙන් විස්තර කරන්නේ. ඇතර මේ විස්තරය ඉන්නේ සච්ච විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒ විස්තරය කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මේ විදිහට විස්තර කරනවා. කතමා චාවුසෝ සම්මා සති. කුමක්ද ඇත්තේ මේ සම්මා සතිය කියලා කියන්නේ? ඉදාවුසෝ බික්කු කායේ කායනුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අයං උච්චතාවුසෝ සම්මා සති. එතකොට මෙන්න මේ විදිහට කෙටියෙන් විස්තර කරනවා සම්මා සතිය සම්බන්ධයෙන් මජ්ක්‍ධිම නිකායේන සච්ච විභංග සූත්‍රයේදී. ඒ අනුව අපිට තේරෙනවා දැන් සම්මා සතිය කියන කොටසේදී නැවතත් අර සතිපට්ඨාන ධර්මයන් හොඳට ඉස්මතු කළා. ඒකේ දියුණු මට්ටමක් ගෙනහැර පාන ස්වභාවයක් මෙතනදී අපිට තිතා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපිට නැවතත් සතිපට්ඨානයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා සම්මා සතිය ගැන කතා කරන්න. දැන් මේ පිඟුතුන්ට පේන්න මේ තිරේ දර්ශනය වෙනවා සතිපට්ඨාන සූත්‍රයෙන් සකස් කරගත්ත රූප සටහනක්. මේකේ තියෙන්නේ සම්මා මේ සතිපට්ඨානයේදී කොහොමද මේ සතිය බෙදලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ සච්චවිභංග සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේත් මුලින්ම විස්තර කරනවා කායේ කායනුපස්සී විහෙරති. ඒ කියන්නේ කායානුපස්සනාව දේශනා කරනවා. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා වේදනානුපස්සනාව විස්තර කරනවා. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා චිත්තානුපස්සනාව විස්තර කරනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා ධම්මානුපස්සනාව විස්තර කරනවා. එහෙනම් අපිට මේ එක එක අනුපස්සනාවක් ගැන අද කෙටියෙන් සලකන්න පුළුවන්. ඒ වගේමයි මේ එක එක අනුපස්සනාවක් වඩද්දී අපේ හිතේ පැවැත්විය යුතු එක්තරා ගුණ විශේෂයක්, එහෙමත් නැත්නම් හිතේ පවත්වාගත යුතු පසුබිම් තලයක්, හිතේ විශේෂයෙන් පවත්වාගත යුතු ගුණධර්ම හතරක් මෙතන හැම අවස්ථාවක් ගානේම මතු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. එතකොට මෙන්න මේ කරුණු කාරණා හතරක් මේ කොටස් හතරට සමානව යෙදිලා තියෙනවා. ඒ කියන්නේ කාය අනුපස්සනාව වඩද්දිත් මේ ආතාපී කියන ගුණයක්, සම්පජානෝ කියන ගුණයක්, සතිමා කියන ගුණයක්, විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සා කියන ගුණයක් එකතු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි වේදනාසු වේදනානුපස්සේ විහෙරති කියන කොටත් ඒ වගේමයි. චිත්තේ චිත්තානුපස්සේ කියන කොටත් ඒ වගේමයි. ධම්මේ ධම්මානුපස්සේ කියන කොටත් ඒ වගේමයි. ඉතින් එහෙනම් අපිට පොඩ්ඩක් මේ කාරණා හතර ගැනත් මුලින්ම පොඩි වැටහීමක් ඇති කරගන්න එක වටිනවා. දැන් ආතාපී කියලා වචනයක් සඳහන් වෙන්නේ ආතාපී වීරය කියලා කියනවා. කෙලස් තවන වීරය. එතකොට එහෙමනම් නිවර්දි අර්ථයෙන් මේ භාගතුන් වහන්සේ දේශනා කරන සම්මා සතිය දිනු කරන්නේ කෙලස් තවන වීරයක් සහිතව. එතකොට නිකම් මේ වෙන වෙන දේවල් කරන්න සතිය දිනු කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ සත්තු මරන්න සතිය දිනු කිරීමක් හෝ හොරකම් කරන්න සතිය දිනු කිරීමක් හෝ යුද්ධයට යන්න සතිය දිනු කිරීමක් හෝ ඒ වගේ වෙනත් කටයුතු සඳහා දිනු කරන සතියක් නෙමෙයි මේ කතා කරන්නේ. කෙලස් තවන වීරයක් සහිතව තමයි මේ සතිය දිනු කරන්නේ. එහෙනම් ටිකක් අපිට මේ බෞද්ධ දර්ශනයේ එන සතිය ගැන කතා කරද්දී සීලයට මේක ගාවල තමයි දේශනා කරලා තියෙන්නේ. සීලෙන් ලොකු මඟ පෙන්වීමක් තියෙනවා. ඒ සීල මඟ පෙන්වීම, ඒ පදනම, ඒ දිශාව සහිතව තමයි දැන් මේ සතිය කතා කරන්නේ. එතකොට ආතාපී කියන ගුණයෙන් කෙලෙස් තවන වීරයක් සහිතව මේ තැනත්තා කටයුතු කරනවා. ඊළඟට සතිමා කියලා කිව්වහම එතකොට සතිය පිහිටවීම, නැත්නම් එලඹ සිට සිහියෙන් කටයුතු කිරීම, මේ මොහොතේ එලඹ සිට සිහියෙන් වාසය කිරීම කියලා අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට විශේෂ පදයක් එනවා සම්පජානෝ කියලා. දැන් මුලින්ම සතිය පිහිටවීමක් කරනවා. හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. ඒකට එහෙමනම් සම්පජඤ්ඤේ කියලා ඒ සතිමත් වෙච්ච අරමුණ සම්බන්ධයෙන් හොඳට විමසා බැලීමක්, හාත්පසින් දැන ගැනීමක්, සර්වප්‍රකාරයෙන් දැන ගැනීමක් කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒතර තවත් පැත්තක් මේ පෙන්ලා දෙන්නේ. සතිය පිහිටෙව්වා. ඊට පස්සේ සතිය පිහිටවපු ඒ යම් අරමුණ පිළිබඳව හොඳට විමසා බැලීමක් අවශ්‍ය වෙනවා. ඒක එහෙමනම් සම්පජානෝ කියන පදයෙන් මතක් කරලා දීලා තියෙනවා. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒතර මේ කාරණා සියල්ල ඉෂ්ට කරමින් යනකොට තවදුරටත් ඇතැම් වෙලාවට හිතේ විවිධ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. සමහරලාට විවිධාකාර ලෝභ සහගත දෙයක් හිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. එමත් නැත්නම් දේශ සහගත සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒවා හැබැයි පැත්තකින් තියාගෙන යන්න කියලා කියනවා. ඒ කියන්නේ තවත් පැත්තකින් කියත හැකි හිතේ එක්තරාන්දමක මධ්‍යස්ත භාවයක්, උපේක්ෂා සහගත භාවයක් පවත්වමින් මේ සතිපට්ඨානය දියුණු කරන්න මෙතන මතක් කිරීමක් කළා තියෙනවා. එහෙනම් සතිපට්ඨානය දියුණු කරද්දී හැකිතා හිත ටිකක් මැද්දෙන් පවත්වන්න අවශ්‍යයි. රෝභ සහගතව එහෙම අන්තයකට ගිහිල්ලත් නැහැ. ද්වේෂ සහගතව ගැටෙන අන්තයකට ගිහිල්ලත් නැහැ. බොහොම මධ්‍යස්තව හිත පවත්වා ගනිමින් තමයි මේ සතිපට්ඨානය දියුණු කරන්න පෙන්ලා දීලා තියෙන්නේ. ඒතර මේ කාරණා ටික අපි තව ටිකක් ඇත්තරම ඉස්සරහට විස්තර කරද්දී මේ පිපුදුට තේරුම් ගන්න පුළුවන්. දැන් කායानुපස්සනාව ගැන අවධානය යොමු කළොත් කායानुපස්සනාවේ කමඨහන් 14ක් මේ සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට ඒකේ එනවා ආනාපාන පබ්බය කියලා ආනාපාන සතිය ගැන මුලින්ම විස්තර වෙනවා. ඊළඟට ඉරියාපත පබ්බේ කියලා ඉරියාපත සතර ගැන විස්තර කරනවා. ඊළඟට සම්පජඤ්ඤ පබ්බේ කියලා අපි කරන විවිධාකාර කටයුතු වලදී සිහිය පැවැත්වීම සම්බන්ධයෙන් විස්තර කරනවා. ඊළඟට පටික්කුල මානසිකාර පබ්බේ කියලා හිතේ යම් වෙලාවක ඉස්මතු වුණා නම් රාගයක් ඒක දුරු කර ගැනීම සඳහා පාවිච්චි කරන අසුභ භාවනාවක් ගැන විස්තර කරනවා. ඊට පස්සේ ධාතු මානසිකාර පබ්බේ කියලා කය සකස් වෙලා තියෙන, ඒ වගේ මේ මුළු භෞතික ලෝකෙම සකස් වෙලා තියෙන ධාතුන් කෙරෙහි කරන මානසිකාරය ගැන විස්තර කරනවා. ඊට පස්සේ නවසීවතික පබ්බේ කියලා ආකාර 9කින්, එහෙමත් නැත්නම් අවස්ථා 9කින් මියගිය සිරුරක් පත්වෙන ඒ తත්වය, ඒකට අත්වෙන ඉරණම අවස්ථා 9කින් විස්තර කරනවා. ඒතර මේ ආකාරයෙන් 14 කමඨහන් 14 ආකාරයක කමඨහන් මේ කායනුපස්සනාවේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාවේ සැප දුක් උපේක්ෂා කියන වේදනා තුන, වේදනා ආකාර තුන ගැන විස්තර කළා. ඒකේ භවනාව ගැන විස්තර කළා දෙනවා. චිත්තානුපස්සනාවේදීත් එතකොට හිතේ පවති හිතේ මතුවෙන්න පුළුවන් කුසල් අකුසල් විදාකාර අන්දමේ සිතුවිලි සම්බන්ධයෙන් ඒවැදී හිත බලපවත්වන ආකාරය ගැන, එතෙන්දි හිතත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කළ යුත්තේ කියන එක ගැන විස්තර කළා දෙනවා. ධම්මානුපස්සනාවේදී එතෙන්දි ඊටත් වඩා ගැඹුරකට ගෙනහිල්ලා විවිධාකාර ධර්මතා රසක් ගැන කතා කරනවා. එතෙන්දී හිතේ පහළ වෙන්න පුළුවන් නීවරණ ගැන, ඊළඟට අපේ මුළු අත්දැකීම් පද්ධතියම විග්‍රහ කරන ස්කන්ධ පංචකය ගැන, ඊළඟට අපේ ආයතන පරිහරණයේදී ඒවා හරහා කෙලෙස් පහළ වෙන ආකාරය ගැන, ඒවා ගැන සතිමත් වීම සම්බන්ධයෙන්, ඊළඟට මේවා මැඩපවත්වමින් ඉස්සරහට යනකොට හිතේ දියුණු වෙන බොජ්ජංග ධර්මයන් ගැන, ඊට පස්සේ හිත ක්‍රමානුකූලව තව තව සරල කරමින් සංසිඳවමින් හිතේ සහ කයේ යම් හෝ සුළුසුළු හෝ දුකක් පීඩාවක් පහළ වෙනවා නම් ඒව පවා හඳුනා ගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මයක් වඩන ආකාරයක් ගැන මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේවා ගැන බොහොම සවිස්තරව අපි දේශනා මාලාවක් පැවැත්තුවා. ඒක මම නැවතත් මතක් කරනවා, මේ පින් උතුම්ට ඒ දේශනා මාලාව සවන් දෙන්න පුළුවන්. ඒක නිස්සරණ වනයේ වෙබ් අඩවියේ අන්තර්ගත වෙනවා, ඉරිදා ධර්ම දේශනා මාලාව යටතේ. ඉතින් මම මේ ධර්ම දේශනාවෙන් පස්සේ ඒ තියෙන තැන මේ පින් උතුම්ට මතක් කරන්නම්. ඉතින් කොහොමත් මේ ධර්ම දේශනා මාලාවම ඉතාම වටිනවා භවනා කරන, භවනාවට පිවිසෙන, භවනාව වඩන මේ පින් උතුම් සියලුම දෙනාට. අද අපි ඇත්තටම කෙටියෙන් තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන සාකච්ඡා කරන්නේ. මේ කරගෙන යන ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සතිය ටිකක් සම්පූර්ණ වීම පිණිස. ඉතින් අපි එකක් අරගෙන පොඩ්ඩක් සාකච්ඡා කළොත්, අපි හිතමු කෙනෙක් ඉරියව් ටික ගැන දැනුවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි දන්නවා ඉරියව් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, සැතපෙන ඉරියව්ව. ඉතින් එතකොට අපි මේ විවිධ ඉරියව් පවත්වමින් තමයි මුළු දවස පුරාම කාලය ගත කරන්නේ. ඉතින් මීට වඩා මේ අනු කුඩා ඉරියව්ත් අපි පවත්වනවා. ඉතින් මේ එකක්වත් ගැන අපේ සාමාන්‍යයෙන් අවධානයක් නැහැ. අපි ඇවිදිනවා, ඉතින් ඔහේ ඇවිදිනවා. වෙන මොනවා මොනවා හරි කල්පනා කර කර තමයි ඇවිදින්නේ. ඉඳගෙනත් ඉන්නවා, එක්ක ඉතින් පත්තරයක් බල බලා ඉඳගෙන ඉන්නවා, නැත්තම් රූපවාහිනියක් දිහා බලාගෙන ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න එක ගැන මතකයක් නැහැ. ඒ ගැන කිසි වැටහීමක් නැහැ. සැතපීලා ඉන්නවා, ඉතින් එතකොට කොහොමත් නින්දට වැටිලා එතරම් කිසිම අවබෝධයක් නැහැ. ඒ වගේමයි සක්මන් කරද්දිත් එතෙන්දිත් ඉතින් ඔහේ සක්මන් කරනවා, වෙන මොනවා හරි කල්පනා කර කර. එතකොට ඒ ඉරියව ගැනත් කිසි වැටහීමක් නැහැ. දැන් ඔය තත්වයෙන් හිත අයින් කළා. ඒ ඉරියව්වට අවධානය පවත්වමින් කය මේ අවස්ථාවේදී මොන ඉරියව්වේද පවතින්නේ කියන කාරණාවට අවධානය ගනිමින් අපි එළඹ සිට සිහියෙන් වාසය කරනවා නම් මෙන්න මේ ඉරියාපත මූලික කරගෙන අපේ හිතේ සිහිය දිනු කරන්න පුළුවන්. කෙනෙක් හිටගෙන ඉන්නකොට හොඳට ඒ ඉරියව්වට අවධානය යොමු කරනවා. වෙන වෙන දේවල් කල්පනා කරනවා වෙනුවට අතීතයට, අනාගතයට, අතනට, මෙතනට අවධානය යොමු කරනවා වෙනුවට මේ හිටගෙන ඉන්න ඉරියව්වට අවධානය යොමු කරනවා. මොනවාද මේ හිටගෙන ඉන්න කයට දැනෙන්නේ? එහෙමත් නැත්නම් ඇවිදිනවා. ඇවිදිනකොට කොහොමද මේ පාදයෙන් පාදයට බර මාරු වෙන්නේ? එහෙමත් නැත්නම් පාදයක් පොළවේ ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශයට මොනවද දැනෙන්නේ? ස්පර්ශයේදී වශයෙන් හඳුනගන්නේ මොනවද? අලුතෙන් යමක් හඳුනගන්න එතන තියෙනවද? ඊට පස්සේ වම් පාදයට දැනෙන විදිහටමද දකුණු පාදයට දැනෙන්නේ කියලා මට ඒ ඇවිදින ඉරියව්වේ සිහිය පිහිටවනවා. ඊට පස්සේ සතපිලා ඉන්නකොට නිින්ද යනකම් ඒ සතපිලා ඉන්න ඉරියව්වේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට ඉඳගෙන නම් ඉන්නේ, ඉඳගත්තාම දැනෙන විදිහ. ඔළුව කෙලින් තියෙන හැටි, බෙල්ල කෙලින් තියෙන හැටි, අත් දෙක සැහැල්ලුවෙන් තියෙන හැටි, කොන්ද කෙලින් තියෙන හැටි, අපේ තට්ටම් ප්‍රදේශයට බරක් පීඩනයක් යෙදিলা තියෙන හැටි, පාද නැමිලා තියෙන හැටි. ඉතින් මේ විදිහට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඒ ආකාරයේ අවධානය පවත්වන්න එළඹ සිට සිහියෙන් වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ ක්‍රමය බැලුවහම බොහෝම එක අතකින් හරිම සරලයි. එතකොට මේ ක්‍රම අපි සංකීර්ණ කරත් එතකොටත් මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අපෙන් වැළහිලා යනවා. එහිඳා සතිපට්ඨානය වඩන යෝගාවචරයින් ඒ ලැබෙන කමඨහන් සංකීර්ණ කිරීම සුදුසු නෑ. මේ දෙන කමඨහන් අතිශය සරල දේවල්. දැන් කායanusasanaම විස්තර වෙනවා ආනාපාන සතිය. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට අපේ හිත අර හිමෙහි දුවනින් දා අපි සමහර ලාවට ගණන් කරන්න පටන් ගන්නවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් එකයි කියලා ගන්නවා. ඊළඟ ආස්වාසය ප්‍රස්වාසය දෙකයි කියලා ගන්නවා. ඉතින් ඔහම දිගට ගණන් කරනවා. හැබැයි ඉතින් 10ට යනකොට නවත්තන්න ඕනේ. මොකද ඊට වඩා යනවා කියන්නේ ආයි හිත ටිකක් ඒ ගණන් පැත්තට බර වෙනවා. එතකොට උමනා දෙය නෙමෙයි ඉෂ්ට වෙන්නේ. අවශ්‍ය වෙන්නේ බොහොම සරල උපක්‍රම හරහා සතිය ඉදිරියට ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ මූලික මෙනෙහි කිරීම වගේ දෙයක් ගණන් කරනවා වගේ දෙයක් පාවිච්චි කළත් මුල් අවදියේදී පස්සේ පස්සේ සතිය දියුණු වෙන ඒවා අතහරින්න ඕනේ. අතහැරලා බොහොම සංසුන් නිශ්ශබ්ද මනසකට හිත ගන්න අවශ්‍යයි. ඒ බඳු සංසුන් නිහඬ මනසකින් තමයි ඊට පස්සේ අපි ඒ කාරණාව ගැන සිහිය පිහිටවන්නේ. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාව කියනකොට ඒ වම් පාදයේ පොළවේ වදිනකොට ඔන්න මුල් කාලෙදී ඔන්න වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ වම දකුණ කියලා කරගෙන යන්නේ අර එහෙම කරේ නැත්නම් ආරම්භක අවධියේදී හිත හුඟක් එහාට මෙහාට පණින ගතියක් තියෙනවා. ඉතින් ඒ පණින ගතිය අඩු කළා හිත සෑහෙන දුරට හික්මවා ගන්න තමයි මේ වම දකුණ කියලා මෙනෙහි කිරීමක් කරන්නේ. හැබැයි අපි හිතමු කෙනෙක් දැන් මේක සාර්ථකව කරගන්න මට්ටමකට පැමිණියා. එයාට දැන් මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්. හැරෙනකොටත් සිහියෙන් හැරෙන්න පුළුවන්. අයි ඒකොනේ ඉඳන් මෙහා කොනටත් සිහියෙන්ම එන්න පුළුවන්. එහෙමනම් දැන් මේ තැනත්තට පුළුවන් වම දකුණ කියන එක නතර කළා. කිසිම මෙනෙහි කිරීමක් කරන්න නැතිව බොහොම සංසුන් නිශ්ශබ්ද මනසකින් දැන් මේ කටයුත්තේ නිරත වෙන්න. ඊට පස්සේ යන්න අපි යනවා අර සම්පජානෝ කියන ගුණයට. දැන් අපි මේ ඉෂ්ට කරගත්තේ සතිමා කියන ගුණය සිහිය දැන් ඔන්න පිහිටෙව්වා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් සම්පජානෝ කියන ගුණයට. කියන්නේ දැන් සතියෙන් නතර නොවි දැන් මේ ඉන්න ඉරියව්ව ගැන හොඳ විමසා බැලීමක්. දැන් මේ කරන්නේ ඇවිදින ඉරියව්ව. ඇවිදින ඉරියව්ව ගැන තවදුරටත් සූක්ෂමව විමසා බැලීමක්. මොකද දැන් සතිය පිහිටලා තියෙනවා. හිත එහෙමෙහෙ පණින්නේ නැහැ. අතීතයට අනාගතයට දුවන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ඇවිදින ඉරියව්වේම සිත පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් එතකොට අන්න උත්සාහවන්ත වෙන්න ඕනේ මෙන්න මේ සම්පජඤ්ඤය දිනු කරන්න. පාදයේ පොළවේ වදිද්දි කොහොමද ඒක එසවිලා ක්‍රමානුකූලව පහත් වෙලා පොළවේ ස්පර්ශ වෙන්නේ කොහොමද? පාදයේ යටිපතුලේ කොයි කොයි ප්‍රදේශද මුලින්ම ස්පර්ශ වෙන්නේ? දැනෙන්න පටන් ගන්නෙ මොන මොන ගති ලක්ෂණද? ඒවා යටිපතුල පුරා කොහොමද පැතිරෙන්නේ? කොපමණ වෙලාවක් ඒවා පවතිනවද? ඒවා කොච්චර කාලයකින් පස්සේද අවසන් වෙන්නේ? කීකේ බොහොම සියුම් සියුම් ලක්ෂණ විමසා බලන්න, ඒ තොරතුරු දැනගන්න, වැඩි වැඩියෙන් ඒවා තේරුම් ගන්න කෙනෙකු උත්සාහන්ත යුතුයි. අන්න එතින්දී තමයි මෙන්න මේ සම්පජඤ්ඤය අපේ මේ කාර්යයට එකතු වෙන්නේ. ඒක ඇත්තට මුලදී අපිම අවුලෝල දෙන්න ඕනේ. අපි මේ කටයුත්ත කරලා සහයෝගයක් දෙන්න ඕනේ. සතියෙන් පමණක් එතෙන්දී සීමා වෙලා සුදුසු නැහැ. ඒකට සම්පජඤ්ඤය අපි එකතු කරන්න ඕනේ. අතින් එකතු කරන්න ඕනේ. පස්සේ පස්සේ තින් හිත හුරු වෙනවා වැඩේට. හිත තේරුම් ගන්නවා මෙහෙම දේකුත් කළ යුතුයි කියලා. ඒ නිසා මුල් කාලෙදී පුංචි කුතුහලයක් සහිතව හොඳ තීක්ෂණ බැල්මක් ඒ වගේම සංසුන් හිතකින් නිශ්ශබ්ද හිතකින් අපේ මේ වර්තමාන මොහොතේ ලබන අත්දැකීම වෙත අපි යොමු කළ යුතුයි. එහෙමනම් තමයි අර තොරතුරු ටික අපිට ලැබෙන්නේ. මේ අරමුණේම විස්තර විභාග අපිට තේරෙන්න පටන් ගන්න යන්නේ එතකොට. ඒතර මේ කාරණාව කායනුපස්සනාවට පමණක් නෙමෙයි. මේක වේදනානුපස්සනාවටත් අදාළයි. චිත්තානුපස්සනාවටත් අදාළයි. ධම්මානුපස්සනාවටත් අදාළයි. සිහිය පිහිටවීම කියන එක මේ සතර සතිපට්ඨාණයටම අදාළයි. සම්පඤ්ඤය කියන එක ඒකට එකතු කරන එක සතර සතිපට්ඨාණයටම අදාළයි. ඊළඟට කෙලෙස් තවන වීරයකින් මේ කටයුත්තේ නිරත වීම කියන එක සතර සතිපට්ඨාණයටම අදාළයි. ඒ වගේම හැම තිස්සෙම හිත මධ්‍යස්ථ කරගෙන දැඩි ලෝභයක් ඇත්තෙත් නැතුව, ද්වේෂයක් ඇත්තෙත් නැතුව ඒ මැද මාවතක හිත අරගෙන යන එකත් සතර සතිපට්ඨාණයටම අදාළයි. දැන් අපි හිතමු දැන් ඉරියාපතවල ওই විදිහට යා සිහිය දිනු කරගෙන යනකොට යාගේ හිතේ තීක්ෂණ භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ වගේම දිගු වෙලාවක් සිහිය පවත්වන්න පුළුවන්කම වැඩි වෙන්න වැඩි වෙන්න, හිත තව තව ඒකාග්‍ර වෙන්න අර කලින් තිබුණ ඒ ඇවිදින ඉරියව්ව අභිබවා ගිහිල්ලා දැන් බොහෝම කුඩා කුඩා ඉරියව් රාශියක් දැන් මේ යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. පාදයේ ඔසවනකොට ඒ එසවීම කියන එක පවා මේ තනි එසවීමක් නෙමෙයි. එසවීම රාශියක්. පාදයේ ගෙන යනකොට තනි ගෙන යාමක් නෙමෙයි. ගෙන යාම් රාශියක්. චලනයේ වීම රාශියක්. පාදයේ පහත් කරනකොට තනි පහත් කිරීමක් නෙමෙයි. මෙතනත් චලන රාශියක්. පාදයේ ස්පර්ශ වෙනකොට තවත් බොහෝම සාරවත් ප්‍රදේශයක්. පාදයේ ස්පර්ශ වෙන හැටි, විවිධ ධාතු ගුණ ලක්ෂණ දැනෙන හැටි, යටිපතුල පුරා ඒවා පැතිරෙන හැටි, බොහෝම යහුසුළු ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි, මේ වගේ බොහෝම පුළුල් අන්දමකින් මේ යෝගාවචරයට දැන් මේ සම්පජඤ්ඤය වඩ වඩා වර්ධනය වෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි එතකොට මේ ඉරියාපත භාවනාවට අපි අවතීර්ණ වෙන්නේ. දැන් මෙහෙම අවතීර්ණ වෙලා කටයුතු කරද්දී අපි තුමේ ඉරියාපත පැත්තෙන්ම අපි මේක විස්තර කළොත් එයාට තේරෙනවා මේ ඇවිදින ඉරියව්ව යම් වෙලාවක අවසන් වෙනවා. ඊට පස්සේ පටන් ගන්නවා අපි තුමේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒකත් යම් වෙලාවක අවසන් වෙනවා. ඔන්න අපි ආයේ සැතපුණා නම් සැතපෙන ඉරියව්ව අවසන් වෙනවා. ආයි ඉඳගත්තා නම් ඉඳගත් ඉරියව්ව අවසන් වෙනවා. ආයි නැගිට්ටා නම් හිටගත්තා නම් හිටගත් ඉරියව්ව අවසන් වෙනවා. ආයි අපි ඇවිදිනවා නම් ඇවිදිමින් කරන ඉරියව්ව නවතිනවා අවසන් වෙනවා. අපි නැවින අතර වෙලා හිටගත්තා නම් මේ ආදි වශයෙන් අපිට ටිකක් සම්මුති මට්ටමකින් මේ ඉරියව් වල තියෙන ඇති වෙලා නැතිලා යන ස්වභාවය ඒවා පටන් අරගෙන අවසන් වෙන ස්වභාවය මුලින් හඳුනා ගන්න පුළුවන්. හැබැයි පස්සේ හොඳට සම්පජඤ්ඤය දිනු වෙන්න තමයි මේ එක ඉරියව්වක් ඇතුලේ තියෙන කුඩා කුඩා ඉරියව් අපිට හම්බ වෙන්නේ. අර සම්පජඤ්ඤය දිනු වෙනකොට මං කලිනුත් මතක් කරා ඇවිදිනකොට ඒ බොහෝම ලොකු ක්ෂේත්‍රයක් පුරා අපිට තොරතුරු රාශියක් හම්බ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කුඩා කුඩා තොරතුරු මේ එක එක ඉරියව් කුඩා කුඩා ඉරියව්වක එන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය පවා අන්න යෝගාවචරයකට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒකත් හොඳට තේරුම් ගනිමින් යනකොට උදාහරණයක් වශයෙන් අපි හිතමු ගෙන යාම කියන ඉරියව්ව පාදයේ ගෙන යාම කියන ඉරියව්ව යාට දැන් තේරෙනවා කැඩි කැඩි කුඩා ගෙන යාම් රසක්. ඒ එක එක කුඩා කුඩා ගෙන යාමක් ඒ එක එක කුඩා කුඩා චලනය කිරීමක් කියන්නේ ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක්. ତොර මේ විදිහට දැන් භාවනාවේ නිරත වීම තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මුල් ප්‍රදේශය ඇත්තටම සතිපට්ඨානය. මේක තමයි සිහිය පිහිටුවීම කියලා කියන්නේ. ඒ සතිපට්ඨානෙට සතිය සහ සම්පජඤ්ඤය එකතු වුනහම අන්න සතිපට්ඨානය කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ඉස්මතු කර ගැනීම. ඒක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මේක තව තව දියුණු කරන්න දැන් එතකොට යෝගාවචරයාගේ හිතේ හොඳට අනිත්‍ය ලක්ෂණයක් තහවුරු වෙන්න පටන් ගන්නවා. සතිපට්ඨානයේ වර්ධනය වරහා දැන් හිත ඇතුලේ විපස්සනාවක් වැඩෙනවා. දැන් විපස්සනා නුවණක් දිනු වෙන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ ඇතිවීම නැතිවීම ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, මොහොතක් පාසා ෂණ භංගුර ස්වභාවයකට පත්වෙන ආකාරය යෝගාවචරය දැන් හොඳට තේරුම් ගන්නවා. ඉතින් එහෙම තේරුම් ගනිමින් යනකොට සමහරවිට යාගේ හිතේ දුක්ඛ ලක්ෂණයත් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මොහොතක් පාසා මේ ක්‍රියාවලිය ඇතිවීම නැතිවීම කියන මෙන්න මේ தත්වයෙන් පෙළෙනව නේද? එක මොහොතක්වත් මේක එක ආකාරයකින් පවතින්නේ නැහැ නේද? නිරන්තරයෙන්ම මේ වෙනස් වීමකට පාත්‍ර වෙනව නේද? භාජනය වෙනව නේද? එතකොට මේ බඳු මොහොතක් පාසා වෙනස් වෙන ආකාරයකින් කොහොමද සැපක් බලාපොරොත්තු වෙන්නේ කියලා අන්න අර දුක්ඛ ලක්ෂණය, පෙළෙන ලක්ෂණය, පීලන ලක්ෂණය කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මේ තරම් මේ බොහොම යහුසුලුව ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් වශයෙන් මේ සිද්ධ වෙන කටයුත්ත කරන කෙනෙක් හෝ මේක ඇතුලේ ඉන්න කෙනෙක් හෝ මේක අත්විඳින කෙනෙක් හෝ මේකේ කිසිම පාලනයක් හෝ කරන්න බැරි බව, එහෙම කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් ඇතුලේ නැති බව කියන මෙන්න මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නත් පුළුවන්. ඒතර මේවා ඇත්තටම මේ භාවනාව පුහුණු වෙද්දී ක්‍රමානුකූලව කාලාන්තරයක් තිස්සේ මේක වඩද්දි හිතේ දියුණු වෙන ಗುಣධර්මයක්. හිතේ දියුණු වෙන විපස්සනා නුවණක් කියලා කියන්න පුළුවන්. ප්‍රඥාවක් කියලා කියන්න පුළුවන්. ඒතර මේකෙත් ටික ටික වර්ධනය වී යනකොට දැන් මේකේ තියෙන මේ යහසුළු භාවය නිසා ඊටාම වේගවත්ව මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය ක්‍රියාත්මක වෙන නිසා මේ දුක්ඛ ඇතිවීම නැතිවීම බොහොම යහසුළුව ක්‍රියාත්මක වෙන නිසා සමහර විට මේ හරහා ඒ හිතට නිමිති ගන්න බැරි වීමෙන් හිත මේ මුළු ක්‍රියාවලියම අතහැරලා දාලා මේ මුළු කයම අතහැරලා දාලා හිත මේ මුළු ක්‍රියාවලියම නිදහස් වූ සිතක් බවට පත් වෙන්නත් පුළුවන්. ඉතින් කෙටි කාලීනව මේ වගේ නිදහසක් උපාදාන වලින් ඈත් වීමක් උපාදාන අතහැර දැමීමක් අනිශ්චිතව වාසය කිරීමක් ඇතැම් වෙලාවට යෝගාචරයේ කාලයක් භවනා කරද්දී අත්දකින්න පුළුවන්. ඊට පස්සේ මේ தත්ත්වය ඉතින් ඒ යෝගාචරය තව තවත් දියුණු කරන්න අවශ්‍යයි. එයා මුලදී අපිටම තප්පර විනාඩියකට අත්දැකන මේක ඔන්න විනාඩි 5ක් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒක විනාඩි 10ක් දක්වා දියුණු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒක විනාඩි 20ක් දක්වා දියුණු කරන්න අවශ්‍යයි. ක්‍රමානුකූලව එහෙමනම් එයා ඒක භාවනා බහුලී කතා කියලා මේ භාගතුන් වහන්සේ විස්තර කරන ආකාරයට ඒක තව තව වඩා වර්ධනය කරමින් දිගට දිගට කරගෙන යනවා. දැන් එතකොට එයාට තේරෙනවා මේ වැඩේ කරන්න නම් සීලයක් අවශ්‍යයි. මොකද එහෙම නැත්තම් මේ කටයුත්ත අසාර්ථක වෙනවා. මගදී මොකක් හරි ඔළුවට ඇවිල්ලා හිතේ පසුතැවීමක් ඇති වෙලා හිතේ සැකයක් මතුවෙලා අර කරගෙන යන වැඩේට බාධා වෙනවා. එතකොට යාට තේරෙනවා මේ කටයුත්ත සඳහා සීලයක් අත්‍යවශ්‍යයි. ඒ වගේමයි හිත විසිරලා තේනකොට මේ කටයුත්ත කරන්න බෑ. හොඳ තියුණු බැල්මක් ඒ කරගෙන යන භාවනාව සඳහා එහෙම නැත්තම් ඒ සතිය පිහිටපු අරමුණේම හිත පැවැත්වීම සඳහා කාලාන්තරයක් තිස්සේ ඒ ඒකාග්‍රතාවයක් පැවැත්වීම සඳහා සමාධියක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සමාධියක වමනාව එතකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තාමත් ප්‍රඥාව ඉතින් සහවුරු වෙලා මදි. ටික වෙලාවක් ප්‍රඥාව තිනවා ආයෙත් ඉතින් හිත ගිහිලා මාකරි මෝහාන්ධකාරයකටපත් වෙනවා. යාට තේරෙනවා එහෙනම් මේ ප්‍රඥාව තව තවත් වර්ධනය කරන්න අවශ්‍යයි. එහෙනම් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනක උවමනාව ඒ තුනේම තියෙන වැදගත්කම ඒ තුන ඕනොවුන්ට උපකාර කරන ආකාරය දැන් මේ සතිපට්ඨානය හරහාම දැන් යෝගාවචරය අත්දකින්න. එහෙමනම් මෙන්න මේ අධියර සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන මූලික කරගත්ත මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය දැන් අන්න යෝගාවචරය වඩන්න උත්සාහන්ත වෙනවා. එතන අන්න සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා කියන මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය අපි නැවතත් ස්පර්ශ කරනවා. ආරෂ්ඨාංග මාර්ගයට අපි නැවතත් පිවිසෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක බොහොම සුන්දර මාර්ගයක් බැලුවාම දැන් මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන කතා කරන අපි සම්මා සතිය ගැන කතා කරන්න ගිහිල්ලා එතෙන්දී සතිය පဋාණය ගැන නැවතත් විස්තර කරද්දී ඒ සතිපට්ඨානය හරහා ආයෙත් මේ ආරෂ්ඨාංක මාර්ගයට අවතීර්ණ වෙනවා. එතකොට මේක එකාතකින් බලහම බොහොම චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. සතිය දිනු කරද්දී එහෙමනම් සතිපට්ඨානෙට අපිට පිවිසෙන්න අවශ්‍යයි. සිහිය පිහිටවන්න අවශ්‍යයි. ඒකට සම්පජඤ්ඤය එකතු කරන්න අවශ්‍යයි. ටික ටික ඊළඟට විපස්සනා නුවණක් ඒ හරහා වැඩෙන්න අවශ්‍යයි. සතිපට්ඨාන භාවනාවක් වැඩෙන්න අවශ්‍යයි. ඒක තව තව සාර්ථකව කරගෙන යද්දී ආරෂ්ඨාංක මාර්ගයකට පිවිසෙන්න අවශ්‍යයි. තම මෙන්න මේ වගේ හරිම දැකුම් කළු 20ට භාගතුන් වහන්සේ මේ මාර්ගය විස්තර කරලා තියෙනවා. අපි හිතමු කෙනෙක් වේදනානුපස්සනාවක් වඩනවා. ඒත් මේ වගේම ප්‍රතිපදාවක් තමයි එතනක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් නම් සැප වේදනාවකට ඇලෙනවා, දුක් වේදනාවක් එක ගැටෙනවා, උපේක්ෂා වේදනාවක් ගැන කිසිම හැඟීමක් නැහැ, ඔහේ ඒවා අතහැරලා දානවා, එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් කාලය ගත කරන්නේ. නමුත් වේදනානුපස්සනාව වඩන යෝගාවචරයා ඊට වඩා දක්ෂ වෙනවා මේ විවිධාකාර වේදනාවන් හොඳින් හඳුනගන්න. ඇත්තටම හුඟක් කාලවලට එක පාට වේදනානුපස්සනාවට පිවිසෙන්නේ නැතුව එයා කායානුපස්සනාවෙන් සෑහෙන සතිය දියුණු කරගන්නවා. එළඹ සිට සිහියක් ඇති කරගන්නවා. ඒ වගේමයි ඒ විවිධ කායික ඉරියව් පවත්වමින් ඒ ඉරියව්වේ වර්තමානයේ කාලය ගත කරන්න වර්තමානයේ අවධානය පවත්වන්න එයා හොඳට අත්දැකීම් ලැබනවා. පුහුණුවක් ලබනවා. ඒ වගේමයි ඒ ඒ ඉරියව්වේ නැත්නම් ඒ ඒ කායික අරමුණේ ස්වභාවය හොඳට තේරුම් ගන්න යා අවධානය යොමු කරනවා, සතිය තීව්‍ර කරනවා, සම්පජඤ්ඤය දියුණු කරනවා. ඒතොර මෙන්න මේ බන්දෝ හැකියාවන් වඩාගත් යෝගාචරයේ තමයි සාමාන්‍යයෙන් වේදනා අනුපස්සනාවට පිවිසෙන්නේ. ඒතොර එයාට පුළුවන් පැමිණෙන සැප වේදනාවක් කෙරෙහි උනත් බැඳෙන්න යන්නේ නැතුව, ඇලෙන්න යන්නේ නැතුව, උපාදාන කරන්න ග්‍රහණය කරන්න යන්නේ නැතුව පොඩක් පැත්තකින් ඉඳගෙන මේ වේදනාව දිහා බලන්න පුළුවන්. ඒ වගේමයි මතුවෙන දුක් වේදනාවක් ගැන. එතනත් ඒ දුක් වේදනාවත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව, ඒක මම මගේ කරගන්න යන්නේ නැතුව, ඒක ඉක්මනටම අයින් වේවා කියලා ලොකු අපේක්ෂාවක් ඇති කරගන්න නැතුව බොහෝම මධ්‍යස්තව පැත්තකට වෙලා ඒ දුක් වේදනාව දැනගන්නත් යෝගාචරයට අවස්ථාවක් සැලසෙනවා. උපේක්ෂා වේදනාවලුත් මතුවෙනකොට ඒවා නිකාං ඔහෙ අතහැරලා දාන්නේ නැතුව ඒ මතුවෙන උපේක්ෂා වේදනාව දැනගන්න, ඊළඟට ඒ ඒ උපේක්ෂා වේදනාවේ ස්වභාවය තේරුම් ගන්න, ඒවා හැසිරෙන ආකාරය තේරුම් ගන්න අන්න මේ යෝගාවචරයට අවස්ථාව සැලසෙනවා. එහෙමනම් අපිට තේරෙනවා දැන් මේ වේදනා ආකාර තුනම මේ යෝගාවචරය දැන් හොඳට පරිහරණය කරනවා, හොඳට නිරීක්ෂණය කරනවා ඒවයින් යමක් තේරුම් ගැනීම සඳහා. ඒ වේදනාවල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මතුවෙන වේදනාව යා අවධානයෙන් ඉන්නවා. මතුවෙන වේදනාව යා හොඳට නිරීක්ෂණය කරනවා. ඒතර මෙන්න මේ නිරීක්ෂණය හරහා තමයි මෙතෙන්දිත් මේ සැප වේදනාවක තියෙන යථා ස්වභාවය යාට තේරෙන්න ගන්න. මුලින් නම් හිතන් ඉන්නේ මෙතන තනි සැප වේදනාවක් තියෙනවා කියලා. පස්සේ හොඳට අවධානය යොමු කරන්න යාට තේරෙනවා මෙතන එක තනි සැප වේදනාවක් නෙමෙයි, මෙතන වේදනා පොකුරක්, වේදනා මහා රසක් ගොන්නක් මෙතන තියෙන්නේ කියලා අර සම්පජඤ්ඤය තව තව තියුණු වෙන්න අන්න යෝගාචරයට මේ තොරතුරු ටික ලැබෙන්න පටන් ගන්නවා. තව තව සියුම්ම මේ දිහා දකින්න එයාට තේරෙනවා මේ වේදනා පොකුරේ තියෙන මේ කුඩා කුඩා වේදනාවක් අතිශේෂණ භංගුරයි. ඇතිලා නැතිලා යනවා බොහොම සීග්‍රයෙන්. ඒවත් හොඳට බලබලා ඉඳද්දී තමයි අර අනිත්‍ය ලක්ෂණය හොඳට මේ යෝගාවචරයාගේ හිතේ වැඩෙන්නේ, හොඳට දියුණු වෙන්නේ. ඒ වගේම මේ අනිත්‍යත්වයේ නිසාම එතන තියෙන පෙළෙන ස්වභාවය, ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහයකින් නිරන්තරයෙන්ම පෙළෙන ගතිය, පීඩන ලක්ෂණය, එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය ඇතැම් විට යෝගාවචරයට හොඳට ඉස්මතු වෙලා පේන්න පුළුවන්. ඉතින් මෙතරම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් නම් තියෙන්නේ. ඉතින් වේදනාවක කොහෙද මමෙක්? වේදනාවකට කොහොමද මම යටතේ ඉන්න පුළුවන් කියලා අපි කියන්නේ? වේදනාවක් අස්සේ කොහෙද පුජ්‍යලයක් ඉන්නේ? ආත්මයක් තියෙන්නේ කොහොමද කියලා අන්න අනාත්ම ලක්ෂණයත් යාට ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමානුකූලව විපස්සනා නුවණක් දියුණු වෙනකොට අර එයාගේ හිතේ තිබිච්ච අර මෝහ අන්ධකාරය ටික ටික ප්‍රහාණය වෙන්න පටන් අරගෙන ඒවා වෙනුවට දැන් ප්‍රඥාවක් හොඳට ඉස්මතු වෙන්න වැඩෙන්න පටන් අරගෙන ඒකේ හොඳ මේ සතිපට්ඨාන භාවනා කොටසක තමයි එයා දැන් නිරත වෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු මේ ආකාරයෙන් මෙයාට දුක් වේදනා ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා, උපේක්ෂා වේදනා ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා, හොඳ විපස්සනා නුවණක් එන්න දියුණු වෙනවා. ඒ හරහා එක්කෝ අනිත්‍යත්වය හොඳට ප්‍රකට වීම තුළින් නිමිති ගන්න බැරි වෙලා හිත නිදහස් වීමක්, එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය තේරුම් යාම නිසා ප්‍රාර්ථනා අත්හැර දැමීමෙන් කිසිවක් ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ කියලා තේරුම් යෑමෙන්, එමත් නැත්නම් කිසි දෙයකට ආසා කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුම් යෑමෙන් ඒ හරහා හිත නිදහස් වීමක්, එමත් නැත්නම් මෙතන සත්වයේ පුජ්‍යලයක ආත්මයක් කිසිසේත්ම නැහැ කියලා තේරුම් අරගෙන ශූන්‍යත්වයක් අවබෝධ වීම හරහා හිත නිදහස් වීමක් ආදී අන්දමකින් එයාගේ හිතේ නිදහසක් භුක්ති විඳින්න ඉඩ කඩ තියෙනවා. එතෙන්දිත් දැන් එහෙමනම් ඒක තව තව වර්ධනය කරන්න අනිවාර්යයෙන්ම සීලයක් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම හිතේ සමාධිමත් භාවයක් පවත්වන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තව තව ප්‍රඥාව දිනු කරන්න අවශ්‍ය වෙනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියන අර ශික්ෂා තුනට නැවතත් ඒ තැනත්තා පිවිසෙනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට නැවතත් යාව තීරණ වෙනවා. දැන් වේදනානුපස්සනාවේත් ඒ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන ඒ ආරෂ්ඨාංක මාර්ගයේ වඩන මට්ටමකට එහෙමනම් යෝගාවචරයපත් වෙනවා. අපි හිතමු කෙනෙක් චිත්තානුපස්සනාවක් වඩනවා. ඒ සඳහා කායනුපස්සනාවකින් ලැබිච්ච අවබෝධය යාට තියෙනවා. වේදනානුපස්සනාවකුත් වැඩුවා නම් ඒකිනුත් ලැබුණ පෙරහුරුවක් යාගාව තියෙනවා. තියා දන්නවා දැන් මොකද්ද මේ භාවනාව කියලා කියන්නේ. මොකද්ද මේ සතිපට්ඨානයක් වඩනවා කියලා කියන්නේ. ඉතින් ආයිත් අලුතෙන් ගෙන ගන්න දෙයක් නෑ. මෙයාට දැන් පොඩ පොඩ කෙරිලා තියෙනවා. ලැබපු අත්දැකීමක් තියෙනවා. ඉතින් එතකොට දැන් හිත දිහා බලනකොට දැන් ඒ බලන්නේ මගේ හිතක් කියලා නෙමෙයි. මෙයිල හිතක්. හුදෙක් විවිධාකාර හැඟීම් දනවන විවිධාකාර සිතුවිලි පහළ වෙන සිතක්, චිත්ත ස්වභාවයක්. කියන පදනමේ පිහිටාගෙන තමයි හිත දිහාත් බලන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි සක්මන් කරද්දී කය සක්මන් කරනවා සතිමත්ව ඒ දිහා නිකන් පැත්තකින් බලාගෙන ඉන්නවා. පරතෝ බැල්මකින් බලනවා කියලා අපි කියනවා. හරි නිකන් අනුන්ගේ දෙයක් බලනවා වගේ බලනවා. ඒතර මෙන්න මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන බැල්ම කායනුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට කියන මේ අනුපස්සනා හතරටම පොදුයි. දැන් චිත්තානුපස්සනාවදිත් ඒ වගේමයි. එහෙමනම් හිතට පොඩ්ඩක් කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි ඒ දිහා බලන්නේ. දැන් ඇතැම් වෙලාවට දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව එක්කන් යනවා ඔන්න අපි හිතමු ක්‍රීඩා පිට්ටනියකට. ඉතින් ක්‍රීඩා පිට්ටනියට එක්කන් ආවේ පොඩ්ඩක් ක්‍රීඩා කරන්නනේ. ඉතින් ළමයින්ට කියනවා ක්‍රීඩා කරන්න කියලා. එතකොට ඉතින් ඒගොල්ලෝ දුවපන ඇවිදිනවා, පිනුම් ගහනවා, රණ්ඩු වෙනවා, hina වෙනවා. ඉතින් ඔක්කොම ඉතින් වෙනවා. අඬනවා, ආයෙත් ඉතින් නැලවෙනවා, ආයෙත් hina වෙනවා. ඒ ඔක්කොම දිහා අම්මයි තාත්තයි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි අනතුරක් වෙන්න දෙන්නෙත් නැහැ. එතකොට ඉතින් අම්මයි තාත්තයි පොඩ්ඩක් ඉතින් මැදිහත් වෙලා ඒගොල්ලන්ව ආයෙත් හරි පැත්තෙන් තියාගන්නවා. ඉතින් එහෙමනම් ඔන්න ඔය වගේ ආකල්පයකින් තමයි චිත්තානුපස්සනාව වඩන්න අවශ්‍ය. ඒ හිතට යම් නිදහසක් දෙන්න අවශ්‍යයි. හිත හිර කරගෙන, දරදඬු කරගෙන, බොහොම බරපතල සමාධියක තියාගෙන නෙමෙයි චිත්තානුපස්සනාව වඩන්නේ. මේ වෙනකොට දියුණු වෙච්ච සතියක් සම්පජඤ්ඤයක් මේ යෝගාවචරයට තියෙනවා. මොකද එයා කායනුපස්සනාවක් වඩලා, වේදනානුපස්සනාවක් වඩලා අත්දැකීම් සහිතව පැමිණි කෙනෙක්. එහෙමනම් දැන් මෙයාට චිත්තානුපස්සනාව වඩද්දී බොහෝම සැහැල්ලුවෙන් තමයි මේ චිත්තානුපස්සනාව වඩන්නේ. හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි මේ දිහා බලන්නේ. හැබැයි බයකුත් නෑ දැන් එන හිතුවිලි ගැන. හිත කැමති විදිහට හැසිරෙන්න දුන්නට එයා ඉබාගාතේ යනකොට හැබැයි ඉක්මනටම තමාට ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන්, සතිය පිහිටවන්න පුළුවන් කියන එක දැන් ඒ යෝගාවචරය දන්නවා. රාගයක් හිතේ මතු වුණා කියලා ආ දැන් ඉස්සර වගේ සැලෙන්නේ නැහැ. ඒක මම මගේ කරගන්න යන්නේ නැහැ. ඒකට උල්පන්දම් දෙන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට රාගය රාගය වශයෙන් හඳුන ගන්න. හිතේ ද්වේෂයක් පහළ වුණාමත් ඒ ගැන ආයි මෛත්‍රී භාවනාවක් කරන්න හෝ ඒ ගැන බය වෙන්න හෝ යන්නේ නැහැ. ද්වේෂය ද්වේෂය වශයෙන් හඳුන ගන්නවා. හිතේ මොකක් හරි අතහැරීමේ සිතුවිල්ලක් පහළ වුණා නම්, නෙක්ඛම්මය ඇසුරු කරන සිතුවිල්ලක් පහළ වුණා නම්, එතෙන්දි ඒක දිගට දිගට වඩන්න යන්නේ නැහැ. ඒකත් හුදෙක් නෙක්ඛම්මයක් මුල් කරගත්ත, අතහැරීමක් මුල් කරගත්ත සිතුවිල්ලක් පහළ වුණා කියලා තේරුම් ගන්න. ඊළඟට හිතේ මොකක් හරි මෛත්‍රී සහගත සිතක් පහළ වුණා නම්, එතෙන්දි මෛත්‍රී භාවනාවක් කරන්න යන්නේ නැහැ. ඒ වුණාට මේ හුදෙක් මෛත්‍රී සහගත සිතුවිල්ලක් පහළ වුණා කියලා අන්න ඒක තේරුම් ගන්නවා. එතකොට මේ මට්ටමට එනකොට මේ කුසල් සිතුවිල්ලක් පහළ වුණත් ඒක හුදෙක් සිතුවිල්ලක් පමණයි. ඒක හුදෙක් චිත්ත ස්වභාවයක් පමණයි කියන එක දැන් යෝගාවචරය බලනවා. නඩ අකුසල් සිතුවිල්ලක් පහළ වුණත් ඒකත් හුදෙක් සිතුවිල්ලක් පමණයි. ඒකත් හුදෙක් චිත්ත ස්වභාවයක් පමණයි. මේක අස්සේ කෙනෙක් නෑ, මේක අස්සේ පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ, මේ එකක්වත් මට අයිතිත් නෑ. යම් යම් වෙනත් හේතු කාරණා නිසා මෙන්න මේ චිත්ත ස්වභාවයක් මේ සිතුවිල්ලක් පහළ වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් එක්ක නඟලන්න ගිහිලා වැඩක් නැහැ. මම අර අම්මයි තාත්තයි දරුවෝ දිහා බලන් ඉන්නවා වගේ මේගොල්ලෝ ඇවිල්ලා යන හැටි දිහා බලාගෙන ඉන්නවා. එන්න දෙනවා, ඉන්න දෙනවා. හැබැයි ඒවා පෝෂණය කරන්නෙත් නෑ, ඒවා එක ගැටෙන්නෙත් නෑ. ඒ නිසා ඒගොල්ලොම දුර්වල වෙලා ෂේ වෙලා යනවා. අන්න ටික ටික අන්න හිතේ මේ සිතුවිලි වල තියෙන ඒ ෂණ බංගුර භාවය. දැන් කලින් නම් මේ සිතුවිල්ල කාවම ටිකක් වෙලා තිබුණා. දැන් එන්න එන්න මේ රැඳෙන කාල පරිච්ඡේදය අඩු වෙන්න ගන්නවා. දැන් එතකොට යෝගාවචරය තියෙනවා මේවා එනවා යොහුසුලුවම යනවා ආයෙත් ආයක් එනවා ඉක්මනටම යනවා ආයෙත් එකක් එනවා ආයෙත් යනවා. මේ එන යන ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන සිතුවිලි වල තියෙන. අනිත්‍ය ලක්ෂණයක් මෙතන තියෙන්නේ කියලා අන්න යෝගාවචරය තේරුම් ගන්නවා. එතකොට මෙහෙම තේරෙන්න දැන් මේ සිතුවිලි වල තිබිච්ච අර කලින් වගේ බරපතල தত্ত্বය මං අනිවාර්යෙන් මේ සිතුවිලි වලට වග කියන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඔක්කොම සිතුවිලි මගේ ඒවා අනුව මම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එහෙම දැන් මේ යෝගාවචරය දකින්නේ මේවා හුදෙක් සිතුවිලි පමණයි. මේවා හුදෙක් චිත්ත ස්වභාවයන් පමණයි කියන තැන පිහිටාගෙන තමයි දැන් මේ යෝගාවචරය කටයුතු කරන්නේ. දැන් පින්වත්නි මෙහෙම කරන්න හිතේ හොඳට ඉඩකඩ වැඩි වෙන්න පටන් ගන්නවා. කලින් නම් අතෝරක් නැතුව සිතුවිලි ආවා. දැන් හැබැයි එක්කෙනා පස්සේ එක්කෙනා තමයි එන්නේ. දැන් ඉතින් යෝගාවචරයට හරිය පිරිසුදු දැක ගන්න පුළුවන්. එක්කෙනෙක් එනවා මුකුළු පානවා එයා යනවා. ආයෙත් තව එක්කෙනෙක් එනවා මුකුළු පානවා එයත් යනවා. අපි හැබැයි බලාගෙන ඉන්නවා. අපි ඒ නාට්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. අපි ඉන්නේ ප්‍රේක්ෂකාගාරේ. අපි කොයි වෙලාවකවත් වේදිකාවට නැගලා ඒ එන නාට්‍යයේ ඉන්න නළුව නිළියෝන්ගේ කරට අත දාගන්න යන්නේ නැහැ. ඒ වුණාට අපි ප්‍රේක්ෂකාගාරයට ලා ඉන්නේ. එතකොට ඒ නළු නිළියෝ බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ මුකුළු පානවා. ඒගොල්ලෝ යනවා හැබැයි. දැන් ඔහොම දකින්න මේ නාට්‍ය මේ යෝගාචරයට එපා වෙනවා. දැන් අපි ඔල්වර සඳුන්නොත් අප්පුඩි ගැහුවොත් තමයි මේ නළු නිළියෝ තව තව උද්‍යෝගිමත්ව රඟපාන. හැබැයි ඉතින් අපි කිරා වැටෙනවා නම් කවුරුත් ප්‍රේක්ෂකාගාරේ නැත්තම් ඕනාවට එපාවට නම් බලන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් ඒක එපා වෙලා ඒගොල්ලොත් යනවා යන්න. ඔන්න ඔය වගේ මේ සිතුවිලි දැන් එන්න එන්න දුර්වල වෙනවා. එන එන සිතුවිලි කෙටි වෙනවා. ආපු ගමම්ම යනවා. ගිහිල්ලා කවුරුත් නැහැ විදිනුත් ඉන්නවා. දැන් මොකක්වත් නැහැ. හිස්වෙච්ච වේදිකාවක්. බොහොම ඉඩකඩ සහිත වේදිකාවක්. කවුරුත් නැති සිතක්. සිතුවිල්ලක්වත් නැති සිතක්. අන්න යෝගාවචරයක් අත්දකින්න. ඉතින් එතෙන්දී නැවත කයට හිත දැම්මෙත් නැත්නම් වේදනාවකට හිත දැම්මෙත් නැත්නම් ආයිත් සිතුවිල්ලක්වත් පැමිණියෙත් නැත්නම් එහෙමනම් අන්න අනිත්‍ය ලක්ෂණය දැකීම හරහා නැවත මේ ප්‍රඥාව අවදි වීම නිසා හිත නිදහස් වීම. එහෙම නැත්නම් මේ සිතුවිලි වල පවා තියෙන දුක්ඛ ලක්ෂණය අවබෝධ වීම නිසා හිත නිදහස් වීම. එමත් නැත්නම් මේ එකම සිතුවිල්ලකවත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැති බව ආත්ම ස්වභාවයක් නැති බව තේරුම් ගැනීම හරහා ශූන්‍යත්වයක් දැකීමෙන් හිත නිදහස් වීමක් කියන මෙන්න මේ අන්දමින් හිතේ අනිශ්චිත ස්වභාවයක් උපාදාන වලින් තොර බවක් යෝගාවචරයට අත්දකින්න ඉඩ තියෙනවා. ඒතර මේ தත්ත්වය පවා තව ප්‍රගුණ කරන්න නම් සීලයක තියෙන අවශ්‍යතාවය සමාධියක තියෙන අවශ්‍යතාවය ප්‍රඥාවක තියෙන අවශ්‍යතාවය මේ යෝගාවචරය අත්දකින්න. අන්න සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයට නැවතත් මේ යෝගාවචරය අවතීර්ණ වෙනවා. එතකොට චිත්තානුපස්සනාව හරහා අපිට එහෙනම් හිත ගැන දැනුවත් වීම සතිමත් වීම කියන සතිපට්ඨාන මට්ටමකුත් ඊට පස්සේ ඒවයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොඳින් තේරුම් ගන්නා මේ සතිපට්ඨාන භාවනා මට්ටමකුත් ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිමේ යොමනාව නැත්නම් ඒ මට්ටම අතිපට්ඨාන භාවනා ගාමින්ච පටිපදා කියන ආරෂ්ඨාංග මාර්ගයේ වඩන මට්ටමකුත් එහෙමනම් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි ධම්මානුපස්සනාවට පිවිසුනොත් ඒක ඊටත් වඩා ටිකක් ගැඹුරුයි. එතෙන්දි ටික ටික යා හිතේ තවදුරටත් කෙලෙස් ප්‍රහාණය කරමින් නීවරණ හඳුනා ගනිමින් භාවනාව සඳහා උමනා කරන තව තව කුසලතාවයන් දිනු කර ගනිමින් කය වේදනා හිත මේ සියලු ක්ෂේත්‍ර ඇසුරු කරමින් බොහොම පුළුල්ව අනාත්ම ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්නා ප්‍රතිපදාවක් ඒ තේරුම් ගන්නා ආකාරයට මේ ධම්මානුපස්සනා කොටස භාගතුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි යම් අත්දැකීමක් ලැබනකොට මේ අත්දැකීම කොටස් පහකින් නැත්නම් දෘෂ්ටි කෝණ පහකින් භාගතුන් වහන්සේ ස්කන්ධ පහකට බෙදලා විස්තර කරනවා. ඒ අත්දැකීම ලැබීමට පාත්‍ර වෙන යම්කිසි භෞතික සියල්ල රූපස්කන්ධය වශයෙන් පෙන්වනවා. ඊළඟට ඒ අත්දැකීමේ තියෙන විඳින ස්වභාවය වේදනා ස්කන්ධය වශයෙන් පෙන්වනවා. ඒ අත්දැකීම හා සම්බන්ධ සියලුම සංඥාවන් සියලුම ලකුණු ඒ සියල්ල සංඥා ස්කන්ධය වශයෙන් පෙන්වනවා. ඊට මේ අත්දැකීම අතරේ අපි කරන එකතු කිරීම් අඩු කිරීම් වැඩි කිරීම් ඒවට තව තව අපේ රුචි අරුචිකම් එකතු කිරීම් චේතනා පහළ කර ගැනීම් හිතීම් වටවලල්ලේ යෑම් සංස්කරණ මේ සියල්ල සංඛාර ස්කන්ධය වශයෙන් පැහැදිලි කරනවා. ඒතර මේ මුළු කටයුත්තට සහභාගී වෙන ඇස් කන් නාස දිව කය මනස කියන මෙන්න මේ ඉන්ද්‍රයන්ගේ දැනුවත් වීම විඥාන ස්කන්ධය වශයෙන් පැහැදිලි කරනවා. එතකොට සෑම අත්දැකීමක්ම මේ අන්දමින් ස්කන්ධ පහකට විග්‍රහ කරමින් ඒ එක ස්කන්ධයක ඇතිවීම නැතිවීම ස්වභාවයත් දකින්න ඊළඟට උත්සාහත් කරනවා. يعني මුලින්ම අර හොඳට ඒ ස්කන්ධයක් තේරුම් ගැනීම සතිපට්ඨාන මට්ටම. හොඳට එතන සිහිය පිහිටවුවා. තේරුම් ගත මේ අත්දැකීමේ මෙන්න මේක තමයි කොටස. යම් හෝ කොටසක් ඉස්සරහට මතුවෙලා පේන්න පුළුවන් ඒ ගැන හොඳට අවධානය යොමු. සක්මනක් කරද්දී අපි කායानुපස්සනා මට්ටමේදී නම් ඔන්න රූපස්කන්ධය තමයි හොඳට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ රූපස්කන්ධය ගැන අවධානය පවත්වන සතිපට්ඨාන මට්ටමත් දිනු කරනවා. ඊට පස්සේ ඒකේ ඒ රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගන්නවා කියන්නේ අන්න සතිපට්ඨාන භාවනා මට්ටමක්. ඒක එතකොට දිනු කරනවා. ඊටත් පස්සේ මේ රූපස්කන්ධය තව තව විනිවිද දකිමින් ඒවැය තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය වඩ වඩා තේරුම් ගනිමින් ඒක ආධ්‍යාත්මික වශයෙන් නෙමෙයි නැත්නම් ඇතුළත වශයෙන් පමණක් නෙමෙයි බාහිර පවා තියෙන මේ බඳුම ස්වභාවයක් කියලා තේරුම් ගනිමින් ඒ තුළිනුත් තව තව ප්‍රඥාව දිනු කරගනිමින් ඊට පස්සේ ඒ අවබෝධය නිසාම හිත නිදහස් වීමක් හිත කිසිවක් ඇසුරු නොකිරීමක් හිත උපාදානයන්ගෙන් නිදහස් වීමක් අත්දැකීමින් ගන්න යෝගාචරය තව තව දියුණු වෙනවා. ඒ හරහා ඔන්න නැවතත් ආරෂ්ඨාංග මාර්ගයට පැමිණෙනවා. ඉතින් මේ විදිහට හරිම පුළුල් වන්දමින් බොහොම දැකුම් කළු අන්දමින් ඒ වගේමයි පුදුමාකාර විදිහට මේ එකිනෙකා අතර ගැළපීම් සහිතව භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන ධර්මයන් ඊළඟට බොජ්ජංග ධර්මයන් බල ධර්මයන් සතර ආරෂ්ඨාංග මාර්ග කියන මේ මාර්ගාංගයන් මේවා පුදුම අන්දමකින් ඒ බුදුරජාණන් වහන්සේ බුදු නුවණකින් දැකලා විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පින්වත් අපිට මේ සතර සතිපට්ඨාන ධර්මයන් එතකොට මේ සම්මා සතිය කියන මාර්ගාංගය ගැන කතා කරද්දී විස්තර කරන්න පුළුවන්. ඉතින් මම නැවතත් මතක් කරනවා අද අපි මේ සම්මා සතිය ගැන විශේෂයෙන්ම බොහොම කෙටියෙන් තමයි මතක් කළේ. මේ සියල්ල බොහොම සවිස්තරාත්මකව දේශනා මාලාවක් වශයෙන් දේශනාවන් 18ක් මේ ඉදිරිදා දවස්වලම අපි ඉදිරිපත් කරලා තියෙනවා. අලුතෙන් මේ වැඩසටහනට ඉදිරිපත් වෙච්ච පින්වතුන් ඉන්නවනම් එමන් නැත්තම් මේ තොරතුරු තාම හොඳට නොතේරිච්ච අය ඉන්නවනම් ඒ වගේමයි තමන්ගේ භාවනාවට ඒ කොටසෙන් ලබා ගන්න තියෙන ගුරුහරුකම් හොඳින් ලබා ගැනීම පිණිස නැවත නැවත පරිශීලනය කරන්න නැවත නැවත ශ්‍රවණය කරන්නත් කියලා මේ පින්වතුන්ට ආරාධනා කරනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් ඒ ආරාධනාවත් සහිතව සම්මා සතිය සම්බන්ධයෙන් අපි කරපු අද ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තමන් කරගෙන යන භාවනාව ශක්තිමත්ව කරගෙන යන්න, විශ්වාසවන්තව කරගෙන යන්න, අද දින ධර්ම දේශනාවනුත් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.